ඔට උත්තර හොයන එක තමයි අපි විදර්ශනාවේදී කරන්න.
මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා තමයි මේ සේරම කරන්නේ. දුක දුක කියන එක පිරිසිඳ දකින්න ඕනේ. හිතාගෙන හිටියට දුක හරියට අවබෝධ කරලා නැහැ. දුක හරියට අවබෝධ කළා නම් ඔව් මෙහෙම ඉන්නේ නැහැ. ආර්ය මාර්ගයට වැටෙන. ඈ? මේ අපිට පේනවා කියන දුකට වඩා බොහොම ගැඹුරුයි මේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්‍යය දුක්ඛේ අඥාන. ඒකට ඒ දුක පිළිබඳව ඥානය ගන්න. බොහොම විදර්ශනා භාවනාවල යෙදෙන්න වෙනවා. දර්ශනයක් ඇති කරගන්න වෙනවා. දර්ශනය දහම නුවණින් විමසනකොට ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය. දැන් දුක කියන එක කෙටියෙන් පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියනවා. නේද? සංකිටේන පංච උපාදානස්කන්ධා දුක. ඔය වචන නම් දන්නවා ඉතින්. දුක කියන එක තමයි දන්නේ.
සැපත් දුක.
සැප කියන එකත් දුකක් කියලා ඒක දකින්න ඕන. පාඩම් කරගන්නවා නෙමෙයි. ඒක දකින්න ඕන. ඒ දකින්න නුවණින් විමසන්න. පංච උපාදානස්කන්ධයේ දුකයි කියනකොට රූප උපාදානස්කන්ධයේ දුකයිද නැද්ද? වචනෙන් නම් දුකයි. දැන් අපි රූපයක් උපාදාන කරාම ඒක දුකද නැද්ද කියලා බලන්න ඕන. මොකද්ද උපාදානය කරනවා කියන්නේ? ඔව් දැඩිව ගන්න ගතිය. අල්ල ගන්නවා කියන්නේ අතින් නෙමෙයි. මොකද අතත් උපාදානය කරලානේ. අතත් උපාදානය කරන්න පුළුවන්. අත කියන්නේ රූපයන්. අල්ලගන්නේ කොහමද අත? අතින්ම පුළුවන් ද අත අල්ලගන්න? උපාදාන කරනවා කියනකොට ඒක වෙන්නේ ඔය කැමැති වෙන ගතිය, පිළිගන්න ගතිය, බාරගන්න ගතිය. රූපයක් ගැන සතුටු වෙන ගතිය. ඒ ගැන කතා කරන්න පුළුවන් ගතිය. රූපයක් ගැන කතා කරන්න පුළුවන් නම් ඒ රූපේ උපාදාන කරලා ඉවරයි. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිත්තති. යන් රූපේ අභිනන්දතෝ, අභිවදතෝ, අජ්ජෝසාය තිත්තතෝ. දැන් කිසිම රූපයක් අභිනන්දනය කියන්නේ නන්දනය කරනවා කියන්නේ සතුටු වෙනවා නේද? අභිනන්දති. අභිවදති. ඔයගොල්ලෝ කරන්නේ ඒක තමයි. ඔය හැමතිස්සෙම කතා කරනවා. රූපයක් ගැන දැනගත්තහම ඕක ගැන කතා කරන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන්. තමන්ටම පුළුවන් කතා කරන්න තමන් තුළම. හිත ඇතුලෙන් ඒක ගැන කතා කරන්න පුළුවන්. ඒතකොට වචන ඇහෙන්නේ නැහැ. හිත ඇතුලේ කතා කරලා. දැන් සමාධිය එන්නේ නැත්තේ ඕකනේ. හිත ඇතුලේ ලොකු කතාවක්. නේද? ඒවා තමයි විතක්ක විචාර කියන්නේ. දිගට කතා කරනවා. කල්පනා කරනවා. අභිවදති කියනකොට ඒක ගැන දැන් සතුටු වුණ දේ ගැන කල්පනා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, තව කෙනෙකුට කියන්න පුළුවන්. අභිවදති. දැන් වැඩි ඒවා දාන්න එපා. මේ කියන එකට අදාළ වචන. ඔව් වචන දැම්මොත් මේක පැටලෙනවා. රූප උපාදානය කියන එක විතරයි කතා කරන්නේ. රූප උපාදානය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න. රූපේ. ඇයි රූප උපාදානය ගැන කතා කරන්නේ? දුක දුක තේරුම් ගන්න. දැන් දුක කියන්නේ මොකද්ද කියලා නේ අහන්නේ. දුකේ එක කොටසක් තමයි රූප උපාදානයි. පහෙන් එකක්. තව තියෙනවනේ නේද? වේදනා උපාදානයි තියෙනවා, සංඥා උපාදානයි තියෙනවා, සංකාර උපාදානයි තියෙනවා, විඥාන උපාදානයි තියෙනවා. ඔය පහනේ බුදුහාමුදුරෝ කෙටියෙන් දුක කියලා දේශනා කළේ. සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. නේද? ඒක එකක් ගැන මේ කතා කරන්නේ. ඒකවත් දන්නවද බලන්න. දුක දන්නවා කියන රූප උපාදානය කළොත් ඕක දුකයි කියලා දන්නව නෙමෙයි අහලා තියෙනවා.
සර් රූප කිව්වහම
මේ පේන රූප නේද? අන්න එහෙම හොයන්න. දැන් රූප කිව්වහම මොනවද? රූප කිව්වහම සේරම රූප. ඒතර පේන රූපත් අයිති. ඒවා අනිවාර්යෙන් රූපනේ. ඉතින් පේන දේවල් නේ. ඒකට කියනවා අපි රූප රූප කියලා. ඇහැට පේන ඒවාට. කනට ඇහෙන ඒවාට කියනවා සද්ද රූප කියලා. හරි. ඒකත් රූපයක්. නාසයෙන් දැනගන්න ඒවාට ඝාන රූප. දිවෙන් දැනගන්නේ රස රූප. කයෙන් දැනගන්නවා පොට්ටබ්බ රූප, නැත්නම් ස්පර්ශ වෙන දේ ස්වභාව. රූප જાති කීයක් කිව්වද? පහක් කිව්වා නේද? ඇහෙන් දැනගන්නේ රූප රූප, කනෙන් දැනගන්නේ ශබ්ද රූප, නාසයෙන් දැනගන්නේ ගන්ධ රූප, ගහන රූප, දිවෙන් දැනගන්නේ රස රූප, කයෙන් දැනගන්නේ ස්පර්ශ රූප, නැත්නම් පොට්ටබ්බ රූප. ධම්ම රූප කියන්නේ ඔය පහ රූප. ඒ කියන්නේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට අහුවෙන්නේ රූප. මනසට අහු මනසට රූප කියන්නේ මනස මනස නාම ස්වභාවයක් නේ. ධම්ම රූප කියලා කියන්නේ නැහැ. ආයි කියනවා ඒක. ධම්ම රූප කියලා කියන්නේ නැහැ. රූප කියලා කියන්නේ මේ ආයතන පහට යම් කිසි දෙයක් අහු වෙනවද? ඒවා රූප. දැන් ඒ පහ ගැන ප්‍රශ්න තියෙනවද? ඒවා රූප නෙවෙයි කියලා හිතනවද? ඒකට අපි පස්සේ එමු. දැන් ඔය පහට අහු වෙන ඒවා රූප කියන එක පැහැදිලිද? පැහැදිලි. එතකොට ඒ පහ විතරද රූප තියෙන්නේ එතකොට? ඇස කියන එක රූපයක් නෙවෙයි. කන කියන එක රූපයක්. ඒවත් රූප නේද? ඇස, කන, නාසය, දිව, ශරීරය ඔක්කොමත් රූප. දැන් රූප කීයක් තියෙනවද? 10ක්. ඇහත් රූපයක්, ඇහැට අරමුණු වෙන්නෙත් රූප. කනත් රූපයක්, කනට අරමුණු වෙන්නෙත් රූප. හරි? නාසයත් රූප, නාසයට අරමුණු වෙන්නෙත් රූප. දිවත් රූප, දිවට අරමුණු වෙන්නෙත් රූප. මේ රස රූප කියන්නේ. කයත් රූපයක්, කයට අරමුණු වෙන්නෙත් රූප. දැන් ඔය රූප නෙමෙයි කියලා හිතනවද ඔය කියපු එකක්වත්? දැන් 10ක් කිව්වා නේද? ආයතනයකට දෙක ගානේ. කියන්නේ අභ්‍යන්තර ආයතනෙයි බාහිර ආයතනෙයි. නේද? ඒවා සේරම රූප. ඔන්න ඔය ටිකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියල්ල කියලා. මහණෙනි ඔබට සියල්ල දේශනා කරනවා. මොනවද සියල්ල කියන්නේ? ඔක්කොම. ඔක්කොම කියන්නේ මොනවද? ඇහැයි රූපයි, කනයි ශබ්දයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි. ඔය ටික තමයි සියල්ල. සබ්බ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. සබ්බ සූත්‍රය. හරි. ඒකේ සියල්ල කියන්නේ මෙච්චරයි.
30.
30ක් නෙමෙයි 10යි. ඇහැයි රූපයි, කනයි ශබ්දයි, නාසයයි ගන්ධ සුගන්ධ, දිවයි රසයි, කයයි ස්පර්ශයි. කීයද? 10යි. ඔච්චරයි. ඔය 10 වුණනම් පහක් කරගන්නත් පුළුවන් ඉතින්. නේද? ඇහැයි රූපේ දෙකම එකක් කියලා ගන්න පුළුවන් නේ. ඇහෙන් ආයතන කොට ආයතන පහ. ආයතන පහ අජ්ජත් බහිද්ද කියලා බෙදනකොට 10ක්. පැහැදිලිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න සියල්ල. මීට වඩා වෙන මොනවා හරි තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක හේතු ඇතුව කියන්න බෑ. ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි කියලා දේශනා කරනවා. මම කියනවා නෙමෙයි, මේ සූත්‍රයේ එහෙම තියෙනවා. සබ්බ සූත්‍රේ.
කර්ම රූප.
කියවලා බලන්න. සබ්බ සූත්‍රේ.
රූප රූප කියන්නේ ඒකට නේද? රූප
රූප. රූප රූප කියන්නේ ඇහැට අහු වෙන ඒවා.
අනිත් එක නාම රූප, මේක රූප රූප.
නාම රූප කතාවක් නෙමෙයි මේ. රූප කියන්නේ මොනවාද? ඔය 10. හරි. ඊළඟට සියල්ල කියනකොට නාම රූපත් ආයිති. සියල්ල කිව්වහම ඔක්කොම ආයිති. ඉතින් බුදුරජාණන් වහන්සේ සියල්ල කියනවා. ඒ සියල්ල කිව්වහම අපිට එක එක වචන තියෙනවා. ලෝකය කියන්න පුළුවන්. නේද? ඔක්කොම ආයිති කරාම ලෝකය කියනවා. නාම රූප හරි වෙන ඕන ඕන වචනයක් දානවා නම් ඒ සේරම ඔතන තියෙනවා. මොනවයිද තියෙන්නේ? ඇහැයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගන්ධ සුගඳයි, දිවයි රසයි, ශරීරයයි ශරීරයයි ස්පර්ශය. එතකොට ඔය 10ට තමයි සියල්ල. ඔය 10ට අමතරව වෙන මොනවා හරි දෙයක් තියෙනවා කියලා කියනවනම් ඒක වචන මාත්‍රය විතරයි කියලා අන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඉතින් බොහොම ලේසි වැඩේ. 10යි තියෙන්නේ.
10 උපතිශාකාරයකට එනවනේ.
ඒ ඉතින් තමන්ට ඕන තරම් කියන්න පුළුවන්. බුදුහාමුදුරෝ කියන්නේ ඔන්න ඔච්චරයි. 10යි තියෙන්නේ. සබ්බ සියල්ල කියන්නේ මෙච්චරයි. ඔය ටික කියන්නයි දැන් තව එක එක වචන දාගන්න පුළුවන්. තමන්ට කැමති නම්. හරි. මොන දේවල් දැම්මත් ඔය ටිකට අයිති. ඒ වගේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ දුක කියලා සියල්ල කැටි කරලා පෙන්නනවානේ. පංච උපාදානස්කන්. එතකොට ඕන දුකක් කතා කළොත් ඔතන තියෙනවා ඒක. ඔය පහේ තියෙනවා. ඔය පහෙන් තොරව දුකක් ගැන කතා කරන්න බෑ. ඔය පහ නැතුව වෙන්න වෙන දුකක් තියෙනවා කියලා කියනවනේ ඒක නිකන් හිස් වචනයක් විතරයි. මේ ධර්මය දැකලා නැති අඩුවක් විතරයි. එතකොට මේකෙත් තේරුම් ගන්න සියල්ල කියනකොට ඔන්න සියල්ල දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ ඉතින් තමන්ගේ සියල්ලට ඔయిత වඩා දේවල් තියෙනවා නම් ඒවා විසඳ ගන්න ඕනේ.
මම විසඳ ගන්න.
ඒවා අවබෝධ කර ගන්න ඕනේ. කියන්නේ අපිට වෙන මොනවා හරි තියෙනවා කියලා හිතෙනවා නම් ඇයි මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ 10ට සියල්ල කියලා කිව්වේ? ඒක බුද්ධ දේශනාවනේ නේද? අපට වෙනස් කරන්න බෑ. ඔව්. දැන් සිත ගැන කියලා නැහැ. ඒක ඕවා ප්‍රශ්න කරන්න ඕනේ. ඒ මනයි ධම්මයි ගැන එතන කියන්නේ නැහැ. ඇයි කියලා දැන් හොයන්න ඕන. නෑ නෑ, රූප කියලා සියල්ල නෙමෙයි කිව්වේ. ඒක වරද්ද ගන්න එපා. සියල්ල කියලා තමයි ඔය සබ්බ සූත්‍රයේ දේශනා කරන්නේ. මේ රූප සියල්ල කියලා නෙමෙයි දේශනා කරන්නේ. හරි. සියල්ල කියන්නේ මෙන්න මේක සබ්බ සූත්‍රය. සංයුක්ත නිකායේ තියෙනවක කියවලා බලන්න. සියල්ල කියන්නේ මෙච්චරයි කියලා දේශනා කරනවා. නෑ ඉතින් අපිට තියෙනවා තව දේවල් නේද ඊට වඩා. ඈ එතකොට මේ අනිත් ඒවා ඌව මත හදාගත්තු දේවල් වෙන්න ඕනේ.
ස්වરૂපයේ දැකීමමද උපාදානය කියන්නේ?
උපාදානය කියන්නේ බාර ගන්න ගතිය.
බාර ගන්නවා කියන්නේ මෙහෙමද සර්? ඇහැයි රූපයයි දැක්කා. ඒ ගැන අපි මෙතනින් කතා කරනවා.
එතකොට දැන් ඇහැයි රූපයයි දැක්කනම් රූපයක් දැක්කනේ.
ඔව් රූපය දැක්කා.
මං අර රූපේ දැක්ක. ඒ කියන්නේ අර රූපේ ගැන දැන් කියන්න පුළුවන්ද මොනව හරි? ඇහැයි රූපේ කිව්වහම. ඒ රූපේ ගැන මොනව හරි කියන්න පුළුවන්නේ.
ඔව්.
එතකොට අභිවදති.
නොකිය හිටියොත් උපාදානයක් වෙනවා.
කියා ඉන්න එක නෙමෙයි, කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්කම තියනා නම් ඒ රූපේ බාර අර. ඒක වෙනම කතා කරමු. රහතන් වහන්සේලාගේ මට්ටම දැන් මූලික මට්ටමේ ඉඳන් අමාරුයි කතා කරන්න. ටිකක් එහාට ගිහින් කතා කරමු. මේ උපාදානය කියන්නේ එතකොට යම් රූපයක හොඳයි කියලා සතුටු වෙනවා නම් කතා කරන්න පුළුවන් නම්
හොඳ හරි නරක හරි.
ඔව්. ඒක දැඩිව බාර අරන්න.
හරි.
එතකොට උපාදාන.
ඒකයි උපාදාන.
දැඩිව බාර අරන් කියන්නේ ඒක හැමමයි කියලා පිළි අරන්.
හරි.
දැන් අර ඇහුවා වනේද ඇහුවේ. දැන් පාරේ යනකොට ඔන්න ගල් ගොඩක් තියෙනවා. හරි. එතකොට අපි දකින්නවානේ ගල් ගොඩක් තියෙනවා. නේද? දැන් දැක්කා කියන්නේ ගල් ගොඩක් තියෙනවා කියලා හිතුණා. නේද? දැන් රූපේ මොකද්ද? ගල් ගොඩ. ඇහත් රූපයක්. එහෙන් දැකලා නේද දැනගත්තේ? එතකොට ඇහත් රූපයක් ගල් ගොඩක් රූපයක්. ඒක පැහැදිලිනේ? ඇහත් රූපයක් ගල් ගොඩක් රූපයක්. ඔක බුද්ධ දේශනාවටත් එකඟයිනේ නේද? අපිට හිතෙන්නෙත් එහෙමනේ නේද? එතකොට අන්න රූප. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඔය රූපේ උපාදාන කරලාද නැද්ද?
කරලා.
කොහොමද ඒක හොයාගන්නේ? ගල් ගොඩ ගැන කතා කරන්න පුළුවන්. මතක් කරන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් නැතන ගල් ගොඩක් තියෙනවා කියලා. එතකොට ඒක බාර ආරම්භ නැද්ද?
බාර
ආරම්භ. පිළි ආරම්භ. නේද? ඒක එහෙමයි කියලා පිළි ආරම්භ. කවුරු හරි කිව්වොත් ඔය කියන්නේ බොරු කියලා කිව්වොත් ඉතින් රණ්ඩු වෙන්න යන්නත් පුළුවන් නේද? ඇයි ඒක අපි පිළි අරගෙන ඉවරයි දැන්. ඔකට තමයි ඒක දැස ගන්නවා කියන්නේ. ඒක බාර ගන්නවා. අජ්ජෝසාය තිට්ඨ.
අජ්ජෝසාය තිට්ඨ.
හරි. ඒ රූපයේ බැසගත්තා. ඒක එහෙමයි කියලා බාරගත්තා.
බාරගත්තා.
අතන ගල් ගොඩක් තියනවා කියලා බාරගත්තා. හරි. එතකොට ඔන්න ඕකට කියනවා දැන් ඒක අපි කැමැත්තකින් බාර ගන්න. ඒ කියන්නේ උඩින් අකමැත්තක් තියෙන්න පුළුවන්. කවුද මෙතන ගල් ගොඩක් දාලා වීමි පාර යන්නත් දැ කියලා ඒ අකමැති වුණාට දැන් ගල් ගොඩක් තියනවා කියන එක කැමැත්තෙන් බාර අරන් පිළියන.
හරි සර්.
හරි. එතන කැමැති වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඡන්දයක් කියන එක තියෙනවා එතන. ඊට පස්සේ අකමැති වෙන එක වෙනම එකක්. ඒ වුණාට මේක බාර ගන්න කැමැති වෙලා මෙහෙම තියනවා කියලා පිළිගන්න කැමති වෙලානේ නේද? ඒ ගතිය ඇති ඒක තමයි අර සතුට වෙනවා කියන්නේ. ඒක ඇහෙන් දැකපු එක පිළි අරන්. හොඳ සතුටෙන් පිළි අරන්. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියනවා කියන එක. තියෙන එකේ ගැටෙන එක වෙනම කතාවක්. ඒක නෙමෙයි මේ කියන්නේ. තියනවා කියන එක සතුටෙන් බාර අරන්. එතකොට දැන් ඔතන ඔන්න කරුණු තුනක් කියදෙනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. ඊළඟට කියනවා යා රූපේ අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ. මොන මොනවා හරි රූපයක අභිනන්දනය කරනවා නම් සතුට වෙනවා අභිනන්දතෝ අභිවදතෝ කතා කරන්න පුළුවන් නම් අජ්ජෝසාය තිට්ඨතෝ බැස ගන්නවා නම් උපපජ්ජති නන්දි. හරි. යා රූපේ නන්දි තදූපදාන. අන්න ඔය නන්දියමයි උපාදානය කියලා කියන්නේ. ඔය නන්දියමයි උපාදානය කියලා කියන්නේ. හරි. එතකොට යන ගල් ගොඩකුත් තියෙනවා, ඕක දකින්න ඇහැකුත් තියෙනවා. ওই දෙකම අපි බාර අරන්නේ, පිළි අරන්නේ. ඇහැක් තියෙනවා එකක් කියන එකයි, ගල් ගොඩක් තියෙනවා කියන එකයි දෙකම පිළි අරන්ද නැද්ද?
පිළි
අරගෙන. ඕකට කියනවා ඒවා බාරගත්තා, ඒකේ බැසගත්තා.
ඒක තමයි සර්. දැන් ඒක එතනින්ද අපි පිළිගත්තා කියන්නේ සර්, අපිට සැබෑ ලෙසම පේන්නේ ඇසට වර්ණ සටහනක්. ඒ වර්ණ සටහනට අපි දාගත්තර ප්‍රඥප්ති රූපේ නාමය
දැසගෙන. ඒ ටිකට අපි යන් ඉස්සෙල්ලා මේ අපි ලෝකේ ඉන්න මට්ටමින් කතා කරමුකෝ ඉස්සෙල්ලා. දැන් මේ අපි ඉන්නේ මොන මට්ටමේද? ඒතර ලෝකේ ඉන්න මට්ටමේදී ඇහැකුත් තියනවා, රූපෙකුත් තියනවා, ගල් ගොඩකුත් තියනවා. මම කිව්වහන් වැඩි පහසුයිනේ නේද? දැන් එතකොට ඔය ගල් ගොඩත් උපාදානය වෙලා. ඇසත් උපාදානය වෙලා. හරි. උපාදානය වෙලා කියන්නේ ඒවා දැඩිව පිළි අරන් බාර අරන්. හරි. එහෙම නෙවෙයි කියලා කියන්නේ නෑනේ. ඒක පිළි අරන් කවුරු හරි එහෙම නෙවෙයි කිව්වොත් තර්ක කරන්නත් පුළුවන්. එහෙම නෙවෙයි කියන්නේ කොහොමද? මං දැක්ක එකනේ. කියලා නේද? කියන්නේ ඒකේ බැස අරන් කියන එක. හරිද? කවුරු හරි ඕක ඔහොම නෙවෙයි කිව්වොත් අපි බාරගන්නේ නෑ. ඒක තමයි ලෝකෙට ආйти දැක්. දැන් පේනවාද ඔන්න රූප කියන එක. ඇහැයි රූපයි කියන දෙක උතන යෙදිලා. ඔය දෙක වැටෙන්නේ රූප උපාදානස්කන්ධයට. පැහැදිලිද? මම තේරුම් ගන්න ඕනේ. ඔය දෙක වැටෙනවා රූප
උපාදානස්කන්ධ.
ඔතන යම්කිසි වේදනාවක් තිබුණා නම් ඕක දැනගන්න මොහොතේ ඒ නිසා යම්කිසි වේදනාවක්. ඒතර වේදනාව කියන එක සැප පැත්තට ඉන්නත් පුළුවන් දුක පැත්තට ඉන්නත් පුළුවන්. අදුක්කම අසුක කියන ගණන් ගන්න නැති මට්ටමට ඉන්නත් පුළුවන්. ගල් ගොඩක් තිබුණා. ඉතින් මොකද? නේද? ඒ දකින්න කොට තරහ ගන්නත් පුළුවන්. කැමැති වෙන්නත් පුළුවන්. මෙතන ගල් ගොඩක් තියෙන එක හොඳයි. වතුර පිරෙන්නේ නැහැ. ඒක හොඳයි. එහෙමත් ගන්න පුළුවන්. ඊළඟට ඒක අපිට ගාණක් නැහැ. අදුක්කම අසුර වෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ওই තුනෙන් එකකුත් ඇති වෙනව නේද ඕක දකින්නකොට. ඒකට කියනවා වේදනාව. දැන් වේදනාව දැඩිව බාරගත්තු හින්දා වේදනා උපාදානස්කන්ධය කියලා කියනවා. හරිද? ඊළඟට
සංඥාව.
සංඥාව කියනකොට දැන් අපට පුළුවන් දැන් ඇහෙන් ගොඩක් දේවල් දකින්න ඇතිනේ. ගල් ගොඩ වෙන් කරගන්න පුළුවන් නේද? ඒ ටිකෙන් අන්න ඕක තමයි. ඒකට සංඥාවක් තියෙනවා. ඒක වෙන් කරගන්න හැකියාවක්. ඒක තියෙන්නේ සංඥාව.
සංඥාව කියන්නේ හැඳින්වීම.
හඳුනාගන්න ඕනනම් ඕකට නමක් දෙන්න පුළුවන්. නමක් නොදුන්නත් ඕක දැන් අනිත් දකින්න ඒවයින් මේක වෙන් කරගන්න පුළුවන් නේද?
ඔව් සර්.
අනිත් වෙන මොනවා හරි තියෙනා නම් මේක වෙන් කරගැනීමේ හැකියාව තියෙනා නේද?
සංඥාව.
ඔව් ඒ ගතියට කියනවා සංඥාව. හරි. ඔය දැන් නෑ විඥාණ කියන්නේ දැනගන්න. දැන් සංඥාවක් කියන එක දැනගන්නේ විඥාණය. මෙහෙම සංඥාවක් තියෙනවා කියලා දැනගන්නත් එපේ.
දැන් ගල්
ගොඩටම යොමු වීමක් නෙවෙයි. නෑ මේ ටික අහගන්නකෝ. දැන් මොනවා හරි දැනගන්න ගතිය විඥාණය. දැන් ගල් ගොඩක් තියෙනවා කියලා දැනගත්තේ, ඇහක් තියෙනවා කියලා දැනගත්තේ විඥාණය. හරි. ඒක වෙන එකකින් වෙන් කරගන්නේ සංඥාව. පැහැදිලි? හැබැයි සංඥාව දැනගන්නේ විඥාණය. මොනවා හරි දැනගන්න ගතියට කියනවා විඥාණය. දැන් රූපයක් තියෙනවා කියලා දැනගත්තේ විඥාණය. දැනගත්තේ මොකද්ද? ඒකට විඥාණය කියන්නේ. ඇහැ හරි ගල් ගොඩ හරි ඒක රූප ස්කන්ධි. හරි. ඒක දැනුනේ මොන වගේද කියන එක වේදනා ස්කන්ධි. එතකොට ඒ වේදනාව දැනගත්තේ
විඥාණය.
තේරෙනවද? රූප කියලා දැනගන්නේ විඥාණය. වේදනා කියලා දැනගන්නේ විඥාණය. සංඥා කියලා දැනගන්නේ විඥාණය. සංකාර කියලා දැනගන්නේත් විඥාණය. දැනගන්න ගතිය මොනවා හරි දැනුවත් වෙන ගතිය විඥාණය. දැනගන්නේ මොනවද කියන එකේ වෙනසක් තියෙනවා. රූපයක් ගැන දැනගන්න පුළුවන්, වේදනාවක් ගැන දැනගන්න පුළුවන්, සංඥාවක් ගැන දැනගන්න පුළුවන්. සංකාර කියන්නේ ඕක ගැන හිතපු ටික.
සර් සංඥා
චේතන.
චේතනාව.
සංඥාව කියන්නේ අනිකේ දැන් ඔය බේර සද්දයක් ඇහෙනවා නේද? ඈ මම කතා කරන එකත් ඇහෙනවා නේද? ওই දෙකම ඇහුනේ මොකෙන්ද? කණේ. එතකොට ඔය දෙක වෙන් කරන්න පුළුවන් නේද?
ඔව්.
කණෙන් ඇහුණට ඒ බෙර සද්දේ සංඥාවයි මං කතා කරන එකේ සංඥාවයි වෙනස්. ඒ දෙක වෙන් කරගන්න පුළුවන්.
ශබ්ද ජාති දෙකක්.
වෙන් කරන ගතිය තමයි සංඥා. අනිත් එකකින් මේක වෙන් කර ගැනීමේ හැකියාව. තේරෙනවා? නෑ, හෙන් දකින්න ඒ වයින් පේන පේන ඒවා වෙන් කිරීමේ හැකියාවක් තියෙනවනේ. එතකොට රූප සංඥාව එතන. දැන් මෙතන ශබ්ද සංඥා. ශබ්ද සංඥා වෙනස්. බෙරේ ශබ්ද සංඥාවයි මං කතා කරන එකේ ශබ්ද සංඥාවයි වෙනස්. ඒ වෙනස් කියන්නේ සංඥාවයි. සංඥාව නොතිබුණා නම් වෙන් කරන්න බෑ. තව විදිහට කිව්වා. ඔක්කොම ටික
එකයි. මොන එක කොටර වැටෙනවා එතකොට.
හරි. ඔව්. එහෙම වැටෙනවා නම් හොඳයි. වැටෙන්නේ නැහැ, අපි වෙන් කරනවා. ඈ සංඥා. නෑ, එහෙම වෙනසක් නෑ. දැන් මේ වේදනාවේ කැමැති වෙනවා නම් සතුටු වෙනවා නම් ඒක හොඳයි කියලා දන්නාව ඇති කරගන්න පුළුවන්. ඕ, ඒක මං පැහැදිලිව කිව්වා. දැනීම විතරක් නෙමෙයි. මොකද ඔ අදුක්කම අසුක. ඉතින් අදුක්කම අසුක බව උපාදාන කරලා සැපත් නැහැ දුකත් නැහැ කියන එක බාර අරන්නේ. ඒක ඒ වේදනාව. ඒ වේදනාව බාර අරන්නේද එහෙම කියලා? ඒක කැමතිත් නැහැ අකමැතිත් නැහැ කියලා ගතියට ඒක දාලා නේද? ලාවට වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකත් උපාදානිය තමයි. සැප වගේ පස්සෙන් එලවන්න නැති වෙන්න පුළුවන්. දුක වගේ ගැටෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ওই දෙකම ඒකේ නැහැ කියලා බාර අරන්. මේ බාර ගන්න ගතිය තමයි උපාදාන එක. ඒවා පස්සේ හොයාගන්නකෝ. දැන් උපාදාන කියන්නේ ඕක. මේවා අමුතුවෙන් විඥාණයට දෙනවා කියලා එකක් නැහැ. ඔය විඥාණය දැනගත්තු ටික තමයි ඔය කියන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ, ඔය වෙනස්කම් හොයන්න කලින් මේ කියන දේ ඉස්සෙල්ලා තේරුම් ගන්නකෝ. දැන් දුක නේද තේරුම් ගන්න ඕන? දුක ගැන තමයි මේ කතා කරන්නේ ඈ. පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඔය ටික පිළිගන්නවනේ. එකක් තිබුණත් ඕකත් දුකනේ. දැක අපි ඒ ලක් ඒවා වෙන වෙනම ගැඹුරට හිතලා බලමු. දැන් ඉස්සෙල්ලා මේ කියන්නේ දුක කියන එක තේරුම් ගන්න. ඒකනේ ඇහුවේ ඉස්සෙල්ලා නේද? ගැඹුරට හිතනකොට ප්‍රශ්න එනවා නම් ඒ හිතන එකේ වැරද්දක් තියෙනවා. ප්‍රශ්න විසඳෙනවා නම් ඔන්න නුවණින් හිතන, අධර්මයට අනුව හිතන. හරි. මම දන්නවා ඔය ප්‍රශ්න එන්නේ දැන් හිතන් ඉන්නා දැන් දුක දන්නවා කියලා. දැන් නොදන්න එකක් තියෙනවා කියලා ගැඹුරට හිතනකොට දැනගන්නකොට ඉතින් ප්‍රශ්නයක්. ඇයි ඒක දැනගෙන නැහෙනේ? මොකද දැන් අතන ගල් ගොඩක් තියෙනවා කියලා දැනගත්තට දුකක් ඇති වෙලා නැහැ කියලා නේ හිතන් ඉන්නේ. දැන් ඕක දැන් ඔන්න දැන් තර්කෙන් ටික ටික එනවා. එතන පංච උපාදානස්කන්ධේ තියෙනවා. දුකක් කියලා නම් හිතිලා නැහැ. ඕකනේ ඇත්ත තත්ත්වය. අතන ගල් ගොඩක් තිබුණාට මට මොකද්ද තියෙන දුක? ඕකනේ අහන්නේ. ඉතේ ඒක ලෝකෙට අයිති දැක්ම. දැන් මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ලෝකෝත්තර දැක්මට යන්නේ කොහොමද? ඒකට නම් දුක විදිහට දැනගන්න කියනවා. නැතුව සම්මාදිට්ඨිය ඇති කරගන්න බෑ. ඒ දුක පිළිබඳව සත්‍ය ඥානෙ ඇති කරගන්නම වෙනවනේ. අපි කැමතිද නැද්ද කියන එක වෙනම එකක්. සත්‍ය මේකයි කියලා නුවණක් ඇති කරගන්න ඕනනේ. ඔව්. දැන් අපි සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න තමයි ධර්මයක් අහන්නේ. ඒක නුවණින් විමසන්නේ. ඒක අපි දැනට දන්නවා වෙන්නත් පුළුවන්, නොදන්නවා වෙන්නත්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මන් දන්න එකට මේක දාන්න යන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් තමන් දන්නවා නම් දැන් රහත් වෙලා. හරිද? ඉතින් මම නම් තාම දන්නේ නැහැ මම මේ හොයනවා. ධර්මයට අනුව හොයනවා. ඈ? ඔව් අපි දන්නවා කියලා හිතුවොත් ඉතින් හොයන්න දෙයක් නැහැ නේ ඉවරයි. නොදන්න හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? එතකොට අපි ඒක ධර්මයට ගලපලා බලමු. මේක මේ මාත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැහැ. මේ ධර්මයේ තියෙන්නේ මේකයි කියලා කියන එක විතරයි මං කියන්නේ. මේ බුදුහාමුදුර එක්ක තමයි රණ්ඩු වෙන්න තියෙන්නේ. අපිට ඔහොම හිතෙන්නේ නැහැ මේ මොහොම දෙයක් කියලා තියනා කියලා. ඒක හොඳයි ඒ උනාට. ඒ රණ්ඩුව හොඳයි. ඔයගලන්ට හිතෙන්නේ ඒක වැරදි කියලානේ වැරදි නැහැ. මොකද ධර්මයේ අවබෝධ කරන්න තියෙන්නේ මේ විදිහ. නුවණින් විමසන්න ඕන. මොහොම කිව්වට මට පේන්නේ එහෙම නෙමෙයි. නැහ මොකද්ද අඩුව? එතකොට අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕන ධර්මේ වරදින්න බෑ අපේ අවබෝධයේ අඩුව තියෙන. අන්න අතනයි ශ්‍රද්ධාව එන්නේ. නැතුව ප්‍රශ්න කරන එකේ නෙමෙයි. එහෙම කියලා තියෙනවා. දිත්තේ දිට්ඨමත්タン වුණොත් ඔව්. හරි. දැන් දිත්තේ දිට්ඨමත්タン වෙලාද කියලා තමයි අපි මේ හොයන්න
හදන්නේ.
අතන ගල් ගොඩක් තියනවා මෙහෙ ඇහැක් තියනවා කියනකොට දිත්තේ දිට්ඨමත්タン වෙලාද?
නැහැ.
මුලින් හිතෙනවා වෙලා කියලා. ඒක බලන්න පුළුවන් අතන එක පැත්තකින් අපිට එතන දුක හටගෙන නම් දිත්තේ දිට්ඨමත්タン වෙන්න බෑ. දිත්තේ දිට්ඨමත්タン වුණා නම් දුකෙන් මිදිලා වෙන්න ඕනේ. නේද? ඔව් එතකොට දැන් ඒක තමයි නුවණින් හොයනවා කියන්නේ. දැන් එතන අපි ලෝකෙට අහු වෙලාද නැද්ද තව විදියට? ලෝකේ තියෙන දෙයක් පිළි අරගෙන ලෝකෙට අහු වෙලා. නේද? ඇහත් බාර අරගෙන ගල් ගොඩක් බාර අරගෙන. එතකොට ලෝකෙට ආйти જાති දෙකක් නෙවෙයි. ඇහත් ලෝකෙට ආйти ගල් ගොඩක් ලෝකෙට ආйти. නේද? ඒක කැමැතිද නැද්ද කියන එක වෙනම එකක්. ධර්මය මොකද්ද කියන එක නුවණින් හොයන්න. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔතෙන්දී අපිට පේනවා රූප උපාදානිකුත් තියෙනවා. ඒ කියන්නේ ඇහැක් කියලා රූපෙකුත් උපාදාන කරලා ගල්ගොඩ කියලා රූපෙකුත් උපාදාන කරලා බාර ආරං. හරි. එතන තිබුණ යම් කිසි වින්දනයක් අපි කැමති වෙන ගතිය අකමැති වෙන ගතිය ওই දෙකටම නොඇටෙන ගතිය. ওই තුනෙන් එකකුත් ඔතන යෙදිලානේ. ඒකට මොකද්ද කියන්නේ? වේදනා උපාදානස්කන්ධය. ඒක බාරගත්තු හින්දා උපාදාන. හරි. ඊළඟට ඔතන සංඥාවක්
තියෙනවා.
ඕක වෙන් කරගන්න පුළුවන් නේ. අනිත් ඒවායින් වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා නේ. එතකොට සංඥා උපාදාන. අපි දැන් එහෙන් ගත්තොත් ඒකට වෙනම රූප සංඥාවක් තියෙනවා නේ. දැන් ගහකට රූප සංඥාවට වඩා ගල් ගොඩට රූප සංඥාව වෙනස් නේ. නේද? එතකොට අන සංඥා.
සංඥා හයක් තියෙනවද පහක් තියෙනවද? පංච ඉන්ද්‍රිය සංඥා හයක්
වෙනවා. දැන් මේ අපි ඇහැ කියන ඉන්ද්‍රියේ ඔය කතා කරන්නේ. වෙන ඉන්ද්‍රියක් ගත්තොත් ඒකට අදාළ සංඥාව තියෙනවා. හැම ආයතනෙම මේක තියෙනවා. එතකොට දැන් මේ ඇහැ නිසා සිද්ධ වෙන එක අපි උදාහරණයක් ගත්තී. එතකොට සංඥාව තියෙනවා. දැන් ඒක ගැන චේතනා ටිකක් ඇවිල්ලාද නැද්ද?
ඇවිල්ලා.
හරි. ඒ ගැන අදහස් ටිකක් තියෙනවනේ. දැන් ගල්ගොඩ කියනකොට ඕක වතුර වගේ නෙවෙයි කියලා දන්නේ නැද්ද? දන්නවනේ. ඒ අදහස් ටික චේතන. ඇයි මෙච්චර තද ගතියක් ඇති නේද කියලා අදහසක් තියනවා නේද? මෙච්චර බර ඇති කියලා අදහසක් තියනවා නේද? සංඛාර කියන්නේ ඒක තමයි. ඒ චේතන. ඒක දැන් නුවණින් විමසමු. ඉතින් මං කියන හින්දා නෙවෙයි. චේතනා කියන්නේ සංඛාරනේ.
හැමතිස්සෙම.
චේතනා ටිකක් තියෙනවා. හරි, ඒකට කියනවා සංඛාර. එතකොට සංඛාර උපාදාන ස්කන්ධේ. දැන් ඔන්න ඔය රූප ගැන දැනගත්තද නැද්ද? දැනගත්තා. වේදනාව ගැන දැනගත්තද නැද්ද? දැනගත්තා. සංඥාව ගැන දැනගත්තද නැද්ද?
දැනගත්තා.
සංකාර ගැන දැනගත්තද නැද්ද? දැනගත්තා. මොකද්ද ඔය දැනගත්තා කියන්නේ? දැනුවත් වුණා කියන්නේ විඥාණය.
විඥාණයට හොවන.
විඥාණය. හරි. රූපය ගැන දැනගත්ත ගතියට කියනවා විඥාණය.
රූප විඥාණය.
වේදනාව ගැන දැනගත්ත එකට ඒකත් විඥාණය. මේ දැනගන්න ගතියට දෙන නමක් තමයි විඥාණය කියන්නේ. පැහැදිලිද? දැන් ඒ දැනගත්තු ස්වභාවයත් බාර අරන්නේද දැනුවත් වුණ ස්වභාවය? ඒකට කියනවා විඥාන උපාදානස්කන්ධය.
පංච උපාදාන.
නෑ එකක් නෙමෙයි. පහක්ම ඇති වෙලා.
බාහිර රූපේ නිසා.
ඒ මොකක් නිසාද කියන එක ඊළඟට හොයාගමු. දැන් ඉස්සෙල්ලා පිළිගන්න ඕන පහක් හටගෙන. පංච උපාදානස්කන්ධයක් හටගෙන. බුද්ධ දේශනාවට අනුව දුක හටගෙන. අපට දැනිලාද දුක?
නෑ.
නෑ. ඒකයි දුක දැනුණා නම් දුකෙන් මිදෙන්න. දුක දැක්කේ නැත්නම් දුකෙන් මිදෙන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සත්වයා දුක්ඛේ අඥානං. හරි? දුක්ඛේ අඥානං හින්දා ඒකට සතුටුත් වෙනවා. මෙතන ගල් ගොඩක් තියෙනවා කියලා දැනගත්ත එකට සතුටු වෙනවා නේද? ඇයි? තව එක්කෙනෙකුට කියන්න දෙයක් තියෙනවා දැන්. ඔයා දන්නේ නැහැ මම දැනගත්තනේ. ඒ සතුටු වෙලා. ඔහොම තමයි ඔය එකතු කරගත්තු ටික අරන් එන්නේ කියන්න. ආ ඉත කට කහනවා ඔක කාට හරි කියනකම්. ඇයි? මම තමයි දන්නේ. එයා දන්නේ නැහැ. මානය ඇවිල්ලා. අලුත් දෙයක් දැනගත්තනේ. ඕගොල්ලෝ දන්නේ නැහැ ඕක. ඔය වගේ තමයි අනිත් ඒවා. ඕ වට පිටේ යනකොට මොකක් හරි දාගන්නවා. රැන්ටනා ටික දාගෙන ඉන්නේ. කොහෙන් හරි එකක් අල්ලා ගන්න. ආ මේක අරය දන්නේ නැහැ. මමයි දන්නේ. ඉක්මනට ගිහින් කියන්න ඕන. එතකොට මමනේ චණ්ඩියා. මමනේ දන්නේ. එයාට කලින් මන් දැනගත්තා. මානේ. ඒවා කියන එක එක අය ඉන්නවා. ඒවා අහන අයට සතුටු වෙන අයට තමයි ඔබ කියන්නේ. එක එක ජාතියේ යාළුවෝ ටික ඉන්නවා දැන්. ඈ ටෙලිෆෝන් නම්බර ටික තියෙනවා. මේක කියන්න ඕනේ මෙයාට. අනිත් අරයට කිව්වට වැඩක් නැහැ. එයා ඕක ගණන් ගන්න. එයාට කිව්වට ඈ ඔයාට පිස්සු කියලා කියයි.
සර් ඒක දෙවණුවට පහළ වෙන සිතක් නේද?
දෙවණුව. ඔව් ඒක දිගින් දිගට ගෙනියනවා. ඒක අඳුර ගන්න බෑනේ බාරගත්තේ නැත්නම්. අඳුර ගන්න එක කොහෙද තියෙන්නේ? දැන් ගල්ගොඩ කොහෙද තියෙන්නේ? පාර්. මනසේ තිබුණා නම් ওই ප්‍රශ්න නැහැ. මං හීනෙන් ගල්ගොඩක් දැක්කා කිව්වා නම් ওই ප්‍රශ්න නැහැ. ඒක ඇත්ත කලිනේ. නේද? දැන් අපි ඇත්තට තියනවා කියලා බාරගත්ත එක නේද ඔය දැන් ප්‍රශ්නේ. හීනයක් වුණා නම් ඔය ප්‍රශ්නේ නැහැ නේ. ඕක මතක තියාගන්නවද තව කාට හරි කියන්නේ? අන්න අතන ගල් ගොඩක් තියෙනවා මං හීනෙන් දැක්කනේ. ඔවත් ගිහින් බලන්න තියෙනවද කියලා. එහෙම ගියයි. ඒක ඉතින් හීනයක් කියන මට්ටම ඉන්නේ කියන්නේ. ඇත්ත කරගෙන නෙමෙයිනේ. නේද? දැන් හීනේ මට්ටමයි ඇත්ත මට්ටමයි ලොකු වෙනසක් තියෙනවා.
හීනේ උපාදානේ නැහැ.
හීනේ උපාදානේ වෙන්නේ නැහැ එච්චර. පොඩි උපාදානයක් තියෙන බුලා ඒක කඩා ගන්න පුළුවන් ඒක. මේක ඇත්ත කර ගැනීම තමයි උපාදාන කිරීම. තව විදිහට කිව්වොත්. දැක්ක දේ ඇත්ත කියලා බාර ගන්න. ලෝකෙට අයිති දෙයක් කියලා බාර ගන්න. දැන් මේකට අදාළ එකෙන් අහන. සද්දේ නම් තව උපමාවක් ගන්න. සද්දයක් අහලා මොකක් හරි දැනගත්තා නම් ඔය දැන් මොකෙද්ද කෑ ගහනව නේද? කුරුල්ලෙක් නේද? ආ දැන් ඒ කුරුල්ලා ලෝකෙට ඒ ගැන කාට හරි කියන්න බැයිද දැන්? අන්න අර ඒ කුරුල්ලෙක් කෑ ගැහුවා කියලා. දැන් ඔය බාර අරන් නේද? ඒ කුරුල්ලා කියන රූපේ උපාදාන කරලා ලෝකෙට අයිති කරලා. දැන් මං හීනෙන් කුරුල්ලෙක් දැක්කා කියලා නෙමෙයිනේ කියන්නේ. අරේ කුරුල්ලෙක් කෑ ගැහුවා කියලා නේ කියන්නේ. පේනවද බාරගත්තු මට්ටම? මං කියුවා නිසා නෙමෙයි ඕගොල්ලෝ අහලා. මං කියන හින්දාද මේ අරව මේවා තියනවා කියලා බාරගන්නේ? මට පිට
එනකොටම බාර ගන්න ඉවරයි.
දැන් මේ එක එක්කෙනා ඉන්නවා කියලා බාරගන්නේ මේ මං කියන්න ඕනද ඇවිල්ලා? නෑ. ඒක තමයි අපේ පුරුද්ද. ආයතන පාවිච්චි කිරීමේ පුරුද්ද නේද?
රූපයක් දකින්නකොට සර් අපි දැනගන්න ඕනේ මේ හිතින් තමයි
දැනගන්න එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කරන දේ ගැන නෙමෙයි කතා කරන්නේ. අපි ඉන්න මට්ටම මොකද්ද? ලෝකෙට අයිති දැක්ම මොකද්ද? ඕකනේ මේ කතා කරන්නේ. ලෝකෙට අයිති කෙනා ඇහැ පාවිච්චි කරන්නේ කොහොමද? ලෝකෙට අයිති කෙනා කන පාවිච්චි කරන්නේ කොහොමද? ওই ටික තමයි ওই සියල්ල කියලා කිව්වේ. ඒකට ලෝකෙට අයිති කෙනා ඇහැ පාවිච්චි කරනකොට ඇහැයි රූපේ. ලෝකෙට අයිති කෙනා කන පාවිච්චි කරනකොට කනයි ශබ්දයයි. නේද? නාසය පාවිච්චි කරනකොට නාසයයි ගඳ සුවඳයි. කන අජත්ත බහිද්ද. දිව පාවිච්චි කරනකොට දිවයි රසයි. කය පාවිච්චි කරනකොට කයයි ස්පර්ශය. පොට්ටබ්බේ. ඔය දෙක දෙක තියෙනවා. ඕකට තමයි සියල්ල කියලා කිව්වේ. හරි?
දැන් සර් මෙතනදි ගත්තේ හැකපෙන රූපයක්. අන්න මාතෘකාවට ගත්තේ. එතකොට ඒ නිසා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඇති වෙනවා. මේ පහක් ඇති වෙනවා. මේ පහ විපරිණාමය වෙන නිසාද අපිට දුකක් එන්නේ? කොහොමද දුකක්
එන්නේ?
බාහිරගත නිසා කියලා කොහොමද දුකක් එනවා කියලා කියන්නේ? මොකක්ද හේතුවක් තියෙන්නේ?
ඒක තමයි හොයන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේක බාර ගැනීම දුකයි කියලා තියෙනවා. අපට දැනෙන්නේ නැහැ දුකයි කියලා. ඕක තමයි අපි ධර්මයෙන් ඈතයි කියන්නේ. දුක පිරෙසින්ද දැකලා නැහැ කියන්නේ.
සංස්කන්ධය දුකයි කිය කිය වචන ටික කිය කිය හරියන්නේ
නැහැ. වචන ටික කිය කිය ඉඳලා හරියන්නේ නැහැ. ඒක
තමයි. මොනේ දුකක් කියලා කියන්නේ.
ඔව්. අන්න ඒක. අන්න ඕක හොයන එක තමයි ධර්මයේ හොයනවා නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න.
ඒක විපරිණාම වෙන නිසාද දුක ඉන්නේ කියන්නේ.
ඒක හොයලා බලමු. ඒක නුවණින් හොයන්න.
ඒකසම පංචස්කන්ධය දුකයි කිය කිය හරියන්නේ නැහැ. බුදුන් වහන්සේ කියලා තියෙන පංචස්කන්ධය දුකයි.
පංචස්කන්ධය දුකයි. හා ඒක තමයි. බුදුරජාණන් වහන්සේ මේක දුකයි කියලා කියලා තියෙනවා. අපිට තාම දැනෙන්නේ නැහැ දුකයි කියලා.
අන්න ඒක තමයි දැනගන්න.
එතකොට අපිට ශ්‍රද්ධාවක් එන්න ඕන. බුදුහාමුදුරුව මේක ඇත්ත ඇති හැටි දැකලාමයි මේක කියලා තියෙන්නේ.
එහෙමයි.
අපිට තාම මේ විදිහට දැකලා නැහැ. ඒකයි මේක දුකයි කියලා තේරෙන්නේ නැත්තේ. නැහැ. තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ ජීවත් වෙන සත්වයා දුක්ඛේ අඥාන. දුක්ඛේ ඥානං නිවේ. ඒකට තමයි අපි ධර්මයක් අහන්න ඕන නුවණින් විමසන්න ඕන. හරි? හරි දැක්ම ඇති කරගන්න. ඉතින් තාම හරි දැක්මේ නෙවෙයි. ඒක පිළිගන්න වෙනවා ඉස්සෙල්. ඕකත් නෙවෙයි කියලා නම් එයාට ධර්මයේ හොයන්න අමාරුයි. හරි? මෙතන මං මුකුත් අලුතෙන් දෙන්නේ නැහැ. මං කිව්වේ බුද්ධ දේශනාව මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් දකින විදිහ මෙහෙමයි. ඔය දෙක එකක් වුණා නම් රහත් වෙලා. බුද්ධ දේශනාවයි Taman දකින හැටි එකම නා. අවබෝධ කරලා. එහෙම නෙවෙයි නම් තව කරන්න වැඩක් තියෙනවා. ධර්මය අහලා තව තේරුම් ගන්න තියෙනවා. නේද? ඔව්. එතකොට දැන් ඕකේ අපි ඊළඟට හොයන්න ඕන දැන් අපට බුදුරජාණන් වහන්සේ දුකයි කියන අපට දුකයි කියලා දැනෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ. හ්ම්. ඊළඟට ඕක කියනවා ඕක ලෝකෙට අයිති දැක්මක්. ලෝකෝත්තර දැක්ම නෙවෙයි. තව විදිහට කිව්වොත් අර දිත්තේ දිට්ඨමත්タン කියලා එකක් කියනවා. මේක එතකොට දිත්තේ දිට්ඨමත්タン වෙන්න පුළුවන්ද? බෑ. අද රහතන් වහන්සේ දිත්තේ දිට්ඨ මත්තා දුකත් අවබෝධ කරගෙන එතකොට දුක්ඛ සමුදයත් දැකලා දුක හටගන්නෙත් නැහැ. දැන් මේ දුක හටගෙනනේ. දැන් පහ හටගත්තා කියන්නේ දුක හටගෙනනේ. නේද? එතකොට මේක මේ ඇත්ත ඇති හැටි දැකීම වෙන්න බෑ. ඕක ඇත්ත ඇති හැටි දැකීම වුණා නම් දැන් සෑහෙන දෙනෙක් රහත් වෙලා නේද? එහෙන් දැකලා අතන ගල් ගොඩක් තියනවා කියලා දැනගන්න ඔක්කොම දිත්තේ දිත්තමත්タン වෙලා එහෙමනම්. එහෙම වුණා නම්. ඒ ඕක තේරුම් ගන්න තමයි දැන් අපිට ඔය එක එක අරන් වෙනම බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට ටිකක් ලේසි විදිහක් තියෙනවා. එවන ගල් ගොඩ ගැන හොයලා ගල් ගොඩෙන් මිදෙන්න පුළුවන්. ඊළඟට ගහක් පේනකොට ඒකෙන් මිදිලාද? නෑ. ගෙයක් පේනකොට ඒකෙන් මිදිලාද? පුද්ගලයෙක් පේනකොට ඒකෙන් මිදිලාද? නෑ. ඕක හරියට අපි අර කටු තියෙන පාරක යනකොට ඉස්සෙල්ලා එක එක කටුව ගලෝලා ඊට පස්සේ පාරේ යන්න පුළුවන්. අනිත් විදිහ තමයි කටු ටික ඇනෙන්නේ කොහෙද? කකුලේ. කකුලට සපත්තුවක් හරි රෙප්පුවක් හරි දාගත්තා නම් එක එක කටුව ගලවන්න ඕනද? නෑ. යන්න පුළුවන් නේද? එතකොට අපි මේ ඇහෙන් දකින දකින එක වෙන වෙනම අරන් ඕක ගැන හොය හොයා ඉන්න එකද ලේසි? ඇහෙන් දකින ඔක්කොම මේ જાතියෙනි කියලා ඇහැ ගැන නුවණක් ඇති වුණා නම් ඇහැ ගැන පිරිසිඳ දැනුමක් ගත්තා නම් ඒක ලේසි නේද? එතකොට ගල් ගොඩක් ආවත් එකයි කවුරු හරි පුද්ගලයෙක් ආවත් එකයි ගහක් කොළක් දරුවෙක් සහෝදරයෙක් සහෝදරියක් අම්මා තාත්තාවත් එකයි ඔක්කොම ඇහෙන් දැකලා නම් දැනගත්තේ එච්චර නේද? ලෝකෙට අයිති ඕනම දෙයක් ඇහෙන් දැකලා නම් දැනගත්තේ. ඇහැ වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි. ඇහැ ගැන නුවණක් ඇති වුණොත් ඇහැ පිරිසිඳ දැක්කොත් අන්න බුදුරජාණන් වහන්සේ කියන ඇහැ පිරිසිඳ දකින්. එහෙනම් නැත්තම් මේ ආයතන පිරිසිඳ දකින්. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. හරි. එතකොට එකින් එක වෙන වෙනම දැකලා හරියන්නේ නැහැ. ඒකට තණ්හාව නැති වුණාට තව එකකට තණ්හාවයි තියෙනවා. නේද? එකකට මුලාව නැති වුණාට තව එකකට මුලා වෙනවා. පොදු වෙනින් ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්නවා. ඒක තමයි පිරිසිඳ දකින්න. යථා භූත ඥාන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චක්කුම් භික්ඛවේ ඥානං පස්සං යථා භූතං. ඇහැගෙන ඥානං පස්සං යථා භූතං. යථා භූත తත්වය අහන්න දකින්න. ඒ කියන්නේ දැනගන්න දකින්න. හරි? ඇහෙන් දැනගන්න රූපේ ගැන යථා භූත ඥානය ඥානං පස්සං යථා භූතං දැනගන්න දකින්න. ඔය විදිහට අර කියපු 10ටම කියනවා. 10ක් කිව්වනේ සබ්බං කියලා නේද? ඇහැ රූපේ කන ශබ්දේ නාසය දිව. නාසය ගඳ සුවඳ දිව රස කය ස්පර්ශය. ඔය ටිකට තමයි සබ්බං කියන්නේ. මම මේ බොහොම කෙටි කරලා කියන්නේ. දැන් ඔయిత වඩා එහාට තව ඒවා දකින්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඇහැයි රූපෙයි විතරක් නෙමෙයි චක්කු විඤ්ඤාණයත් දකින්න. පස්සයත් දකින්න. පස්සේ නිසා වේදනාවක් එනවනම් ඒකත් දකින්න. එහෙමත් කියලා තියෙනවා. හැබැයි මේ විදිහේ දේශනාවකුත් තියෙනවා. ඇහැයි රූපෙයි තමයි සියල්ල. කනයි ශබ්දෙයි තමයි සියල්ල. ඒ සියල්ල කියනකොට අර ටිකත් අයිති වෙලා කියන්නේ ඇහැ හරියට දැක්කොත් ඇහෙන් දැනගන්න රූපය හරියට දැක්කොත් ඉතුරු ටිකත් හරියට දැක්කා වෙනවා. ඇත්ත ඇති හැටියෙන් දැක්කා වෙනවා. දැන් ඔතන දිත්තේ දිට්ඨමත්තං උනේ නෑ කියන්නේ ඇයි? ඇහෙන් දැක්කහන් ගල් ගොඩක් තියනවා කියලා දැනගත්තා. ඒ කියන්නේ දැකීමෙන් පමණක් නවත්තලා නැහැ කියන එක නිදිත්තේ දිට්ඨමත්තන් නෙවෙයි කියන්නේ. ඒකට ඇයි දැකීමෙන් පමණක් නවත්තලා නැහැ කියන්නේ?
මනෝ විඥාන මට්ටමට ගිහිල්ලා
මනෝවිඤ්ඤාණය කියනවා මේක ගල් ගොඩක්.
දැකීමට අමතරව අපි තව ගොඩක් දේවල් සකස් කරලා තියෙනවා. ඔව්. ඒක ගැඹුරට ගියත් අනිත් ආයතන වලටත් ගැට ගහලා. ඇයි අනිත් ආයතන වලට ගැට ගහලා? කියන්නේ දැන් අතන ගල් ගොඩක් තියෙනවා දැක්කා කියමු. නේද? ඒක පිළි අරන් ආවා. දැන් ඕක අනිත් ආයතන වලට ගැට ගහලාද? අල්ලලා බැලුවොත් මේ වගේ දැනෙයි කියන එක දන්නවද නැද්ද? දන්නවා. අන්න කාය ආයතනෙට ගැට ගහනවා. ඔව්. සාද්දයක් එයි මෙහෙම ගැහුවොත් කියන ඒ අදහස තියෙනවා. එතකොට කනට ගැට ගහලා නේද ඔය දැනගත්ත උදේ? හරි. දැන් ඒක දිත්තේ දිත්තමත්タン වෙලා නෙවෙයි ඊට වඩා ගොඩක් දේවල් කරලා. ඒ කියන්නේ බාහිර රූපයක් බාර ගන්නකොට මතක තියාගන්න අපි දැන් එක මට්ටමක් තමයි ඇහෙන් දැක්කනම් ආයේ ඇහෙන් දකින්න විතරනි පුළුවන් වෙන්න ඕන. දැන් ඒ මට්ටමින් නැවතිලාද ඕක?
නෑ.
අනිත් ආයතන වලින් ඕක අත්දැක්කොත් කොහොමද කියන එකත් හිතේ හදලා ඉවරයි. ඒක දන්නේම නැතුව ඒක වෙලා ඉවරයි. නේද? මොකද බාහිර දෙයක් කරනකොට ඒ දේ අනිත් ආයතන වලින් අත්දැක්කොත් මොන වගේද දැනෙන්නේ කියන එකත් ඔතන හැංගිලා තියෙනවා. හරි. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි එතන දෙයක් තියෙනකොට ඒක දැනගන්න මෙතන
මමයි.
ඒකත් හදලා. ඒක දැකීමේ තිබුණ එකක්ද?
නෑ.
දැකීමට අමතරව අපි හදාගත්තු දේවල්. එතකොට උපාදානය කියන එක එතන තිබුණාද? ඒකත් අපි හදලා. දැන් දැකීම දිත්තේ දිත්තමත්タン වුණා නම් උපාදානයක් එන්න බෑ. උපාදානෙත් සකස් කරමු. නේද? එතකොට ගොඩක් වැඩ කරලා දැකීමට අමතරව. සෑහෙන්න මහන්සි වෙනවා. නේද? නෑ නෑ මං නිකන් දැක්ක විතරයි කිව්වට ඊට වඩා වැඩ ගොඩක් කරලා.
ක්ෂණයක් තුල නේද?
එක් ක්ෂණයක් දැකීමේ දැකීමේ ක්ෂණයේ.
ක්ෂණයේ තුල
සතර පල්දියාසයකට අහුවෙනවා.
අපි අඹ ගොඩක් දැක්කනම් කොහොමද?
ඔව්.
කාලස් ඉවරයි.
අඹ ගොඩක් එහෙම දැක්කනම් නේද? පොල් ගෙඩියක් වැටිලා තියෙනා දැක්කනම්
අරණත් ඉවරයි.
ගහේ නෝට්ටු බණ්ඩලයක් දැක්කනම්
ඔව්. සල්ලි මිටියක් එහෙම දැක්කනම් ගල්ගොඩ වෙනුවට පතරම් මොකක් හරි ආමාලයක් වැටිලා තියෙනා දැක්කනම් ඒත් ඔච්චර නේද?
එක් ක්ෂණයක් තුල නේද?
දැන් දැකීම තුල දැකීමට අමතරව ගොඩක් දුර යනවා. හරි. එතකොට ඒකට දිත්තේ දිත්තමත්タン කියන වචනේ දාන්න බෑ. දිත්තේ දිත්තමත්タン කියන වචනේ දාන්න පුළුවන් දැකීම දැකීම මාත්‍රයක් විතරයි. ඊට අමතරව දෙයක් පිහිටන්නත් බෑ, දකින කෙනෙක් පිහිටන්නත් බෑ. නෑ, ඒක අනුමාන ඥානයක් ගන්න පුළුවන්. මේ වගේ දෙයකට තමයි මේ දිත්තේ දිත්තමත්タン කියන්නේ. නේද? එතකොට ඔන්න අපිට දැන් එතකොට දැන් වැඩපිළිවෙලක් ගැන හිතා ගන්න පුළුවන්. අපි ඉන්න මට්ටම මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ මට්ටමෙන් ඇහැ පාවිච්චි කරන්න. ඒ මට්ටමට එන්න නම් මොකද්ද කරන්නේ? ඒක තමයි ඒ තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒක එතන තමයි සත්‍ය ඥානයේ එන්නේ. ඈ? ආ දැන්
ඇත්ත දැනගත්තා මම
ඒක තමයි දිත්තේ දිත්තමත්タン එනකොට මමක් පිහිටන්න පුළුවන්ද මම කියන්නේ. දැන් දෙයක් පිහිටුවොත් අපිට පේනවනේ ඒ දේ දැනගන්න මමත් පිහිටලා කියලා. නේද? දැන් දෙයක් පිහිටෝලා නේද අපි දැකීමට අමතරව. දැකීමට අමතරව බාහිර පවතින දෙයක් පිහිටලා නේද? දැන් දෙයක් පිහිටනකොට අපි නොදැන වෙන මුලාවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඒ දේ එතන තිබුණා හින්දා තමයි අපි දැක්කේ නේද? දැන් ගල් ගොඩ එතන තිබුණ හින්දා තමයි අපට ඇහැට පෙනුනේ කියන මතයට ගිහිල්ලා නේද? දැමෙයා නුවණින් හිතන්න. එතන ගල් ගොඩක් තිබුණ හින්දා නේද පෙනුනේ කියන මතයට ගිහිල්ලා නේද? ඔව්. එතකොට මේ දැක්ක හින්දා නේද ගල් ගොඩක් තියනවා කියලා දැනගත්තේ. එතකොට දැකපු දේ එතන තියනවා කියන මතයකටත් ගිහිල්ලා. තියෙන දේ පෙනුණා කියන මතයටත් ගිහිල්ලා, පේන දේ තිබුණා කියන මතයටත් ගිහිල්ලා. ওই දෙකම මත දෙකක්. ඇත්ත ඇති හැටි නෙවෙයි. මතන් තේරුම් ගන්න ඕන ඇත්ත ඇති හැටි නෙමෙයි. අපි හදාගත්තු මත. ඒකට කියනවා දෘෂ්ටි කියලා. ඔව් දැන් එතන දෙයක් තියෙනකොට ආයේ ගිහින් බැලුවොත් ඒක දකින්න පුළුවන්. ඒ මතයටත් ඇවිල්ලා නේද? එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒ දේ අනාගතෙත් තියෙනවා කියන මතයට ඇවිල්ලා නේද? පැහැදිලි නේද? ආයේ ගිහින් බලන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතේටත් ඒ රූපේ තියෙනවා කියන විශ්වාසෙට ඇවිල්ලා. අපි දකින්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. ඒ කියන්නේ මං දකින්න කලිනුත් මොහොතකට කලින් හරි ওই ටික තිබුණා හින්දා තමයි මේ පෙන්නේ. එතකොට අතීතෙත් තිබුණා කියලා බාර අරන් නේද? එනවත් දැන් කාල තුනටම දාලා කියලා. ගල්ගොඩ මං දකින්න කලිනුත් ඔතන තිබිලා තියෙනවා. දකින්න මොහොතෙත් තිබුණා. ආයේ ගෙහින් බැලුවත් දකින්න අනාගතෙත් තියෙනවා. දැන් අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප තුන් කාලෙටම දාලා. තුන් කාලෙට දැම්මා කියන්නේ පැවැත්මක් දීලා නේද? මීට කලිනුත් තිබුණා, දැනුත් තිබුණා, අනාගතෙත් තියෙනවා. ඔකට නේද පැවැත්ම කියන්නේ? ඔය පැවැත්ම කියන්නේ භවය. එහෙම නැත්නම් නিত্য සංඥාව. ගල්ගොඩට පැවැත්මක් දුන්නා. නিত্য කළා. ඔන්න ඔය නিত্য සංඥාවෙන් ගැනීම මේ ලෝකයට අයිති දෙයක්. විපල්ලාස යථාභූත ස්වභාවය නෙමෙයි. යථාභූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ මොකද්ද? නিত্য කරන්න බෑ. ඔව් ඒ අනිත්‍ය සංඥාව. ඒක අවබෝධ කරන්න කොහොමද වඩන්නේ? අනිත්‍ය කියන එකේ තේරුම තමයි නিত্য නෑ. නিত্য කියන එකේ විරුද්ධ එකනේ අනිත්‍ය එක. අනිත්‍යයි. නিত্য කියන්නේ මොකද්ද? තුන් කාලෙට දැම්මා. ඒක මතක තියාගන්න මොහොතක් වෙන්නේ. මේ කියන්නේ මීට තත්පරයකට කලින් තිබුණා දැන් තියෙනවා ඊළඟ තත්පරේ තියෙනවා කිව්වත් ෂණයක්කට හරි නিত্য කළොත් ෂණයකට හරි පැවැත්මක් දුන්නොත් ඒක නিত্য සංඥාව. පැහැදිලිද? ෂණයකට හරි පවතිනවා කිව්වොත් නিত্য කරලමනේ ඔක ගැන කියන්න වෙන්නේ. ඒකයි බාර ගන්නවා කියන්නේ නিত্য.
නিত্য බාර ගැනීම.
නැතුව බාර ගන්න බෑ අපිට. නিত্য කිරීමමයි ඔය බැස ගන්නවා බාර ගන්නවා කියන්නේ. නේද? එතන පිහිටෙව්වා ඒක. පිහිටවන ගතිය. නিত্য සංඥාව. දැන් බලන්න ඔය කියපු එකට දාලා අය මගෙන් අහන්න දෙයක් නෙවෙයි ඔක. තමන් හොයන්න ඕන එක. දැන් නিত্য කළා කියන එක තව විදිහකට තේරුම් ගන්න එළියේ තිබ්බා.
පැවැත්ම දීලා.
එළියේ පවතිනවා කියලා පිළිගත්තා. හෙ? ඒ යම්කිසි දෙයක් එළියේ තියනවා කියන්න පුළුවන් ද නিত্য නොකර? මොහතකට හරි නিত্য නොකර අර කුරුල්ලෙක් එළිය කෑ ගහනවා කියන්න පුළුවන්ද කුරුල්ලා නিত্য කරන්නේ නැතු?
ඒ සංඥාව නিত্য කරලා.
කෙටිමස තියෙන දයක් දකින්නවා කියනකොටම නিত্য කරලා ඉවරයි. ඒ ශනේ.
ඔව්. දැන් තේරුම් ගන්න නিত্য කරනවා කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්නකො අනිත්‍ය හොයන්න ගලි.
බාරගන්නවා.
පේනවනේ දුපාදානය කිරීමයි නিত্য කිරීමයි දෙකක් නෙමෙයි එකයි. ඉතින් එකකවත් සංඥාහිතරන් නෙමෙයි එකකවත් ඇත්ත ඇති හැටි දැනගත්තා නම් නිත්‍ය කරන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකයා ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා නිත්‍ය සංඥාවට වැටෙනවා. නැහැ නිත්‍ය සංඥාවකට ගිහිල්ලා තමයි නමක් දාන්නේ. මොකක් හරිද නම දානකොට අනිවාර්යෙන් නිත්‍ය කරලා. ඔව්. දැන් බලන්න අර දැන් රූප ಜಾති දෙකක් දැනගත්තානේ. ගල් ගොඩක් දැනගත්තා. ඇහැක් දැනගත්තා. දැන් ওই දෙක නිත්‍ය කරලාද නැද්ද?
නිත්‍ය කරලා.
ඇයිසලා ගල්ගොඩ නිත්‍ය කළාද නැද්ද?
නිත්‍ය කරා.
ඒ ගල්ගොඩ අනිත්‍ය විදිහටද දැකලා තියෙන්නේ නිත්‍ය විදිහට. ඇයි නිත්‍ය කියන්නේ? අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. නේද? අන්ද එලාට ගල්ගොඩක් ගත්තේ ඒක. නැත්තම් ගියයි අනිත්‍ය කියලා. දැන් ඇහැ එතකොට නිත්‍ය කරලාද නැද්ද? ඇහත් නිත්‍ය කරලා ඔන්න නුවණින් බලන කෙනාට පේනවා.
ඔව්.
ඒ නිත්‍ය කිරීම ඔන්න දැන් යථාභූත ස්වභාවය නෙවෙයි. බුද්ධ දේශනාව ඒකනේ නේද? බුද්ධ දේශනාව තමයි අනිත්‍ය. ලෝකයට ඇති දැක්ම තමයි අනිත්‍ය දේ නිත්‍ය කර ගැනීම. නිත්‍ය විපල්ලාස. විපල්ලාස කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි ඒක ඒකේ විරුද්ධ පැත්ත දකිනවා. ඉතින් අපි විපල්ලාස හතරක ඉන්නවා කියන බුදුරජාණන් වහන්සේ. මොනවාද? නිත්‍ය, සුඛ, ආත්ම, සුභ. හතරට කියනවා විපල්ලාස කියලා.
හතර විපල්ලාස.
නිත්‍ය සුඛ ආත්ම සුභ. ඇත්ත ඇති හැටි නෙමෙයි ලෝකයා දකින හැටි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ. ලෝකයා ඉන්නේ විපල්ලාස හතරේ මොනවාද? නිත්‍ය, සුඛ, ආත්ම, සුභ. ඒකට ඔය සංඥාවට වැටිලා නම් නිත්‍ය, සුඛ, ආත්ම, සුභ කියන ඒවායින් හතරෙන් එකකට හරි අහුවෙලා නම් ලෝකෙට අහුවෙලා. මේක ලෝකෝත්තර දැක්ම නෙවෙයි. සම්මාදිට්ඨිය නෙවෙයි. හරි. එතකොට බලන්න දැන් රූපය නිත්‍ය සංඥාවෙන් අරගෙන නේද?
රූපය අරගෙන.
ගල් ගොඩත් නිත්‍ය සංඥාවෙන් අරන් ඇහත් නිත්‍ය සංඥාවෙන් අරන්. දැන් ප්‍රශ්නයක් තියනවාද රූප උපාදානේ වුණාද නැද්ද කියලා? උපාදානේ කරලා ඉවරයි නේද? දැන් මෙහෙමයි. ඔව් ඒවා අපි ප්‍රශ්න කරන්න ඕනේ. දැන් ඕකේ ඇත්ත දකින්න පුළුවන් විදි කීපයක් තියෙනවා. රූපයේ ඇත්ත ඇති හැටි දැක්කත් ඇහි ඇත්ත දකින්න පුළුවන්. ආයතනයේ ඇත්ත දකින්න පුළුවන්. ඇහැ ඇත්ත ඇති හැටි දැක්කත් ඇහි විතරක් නෙමෙයි රූපයේත් ඇත්ත ඇති හැටි දකින්න. ඒ කියන්නේ ටිකක් ලේසි කරලා දෙන්නේ. ඔය දෙකකින් එකක ඇත්ත ඇති හැටි දැක්කොත් දෙකෙන්ම මිදෙන. වැඩේ ටිකක් ලේසි කරලා. නැත්තම් රූපෙත් ඇත්ත හැටියට දකින්න ඕනේ, ඇහෙත් ඇත්ත හැටියට දකින්න ඕනේ. මේක හරි ලේසි. දැන් එකක මුලා වුණොත් දෙකේම මුලා වෙලා. එකක ඇත්ත දැක්කොත් දෙකේම ඇත්ත දකිනවා. ඒ කියන්නේ ආයතනෙම ඇත්ත දකිනවා. ඒකයි මේ ආයතනෙ පිරිසිඳ දකින්න කියන්නේ. ඒකට ආයතනෙ පිරිසිඳ දකින්න ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. එකක් තමයි ආයතනෙ, ඒ කියන්නේ බාහිර ආයතනේ. දැන් මෙතන නම් ඇහෙන් දැනගන්න රූප නේද? රූප රූප කිව්වේ ඕකේ ඇත්තද? එහෙම නැත්නම් අජ්ජත්ත, ඒ කියන්නේ ඇහි කියන රූපේ ඇත්ත ඇති හැටි දකි. ওই දෙකෙන් කොයික තේරුම් ගත්තත් යථාභූත ඥානෙ આવොත් අනිත් එකෙත් ඇත්ත දකින්න.
ඒ නිසා අපි නිහඬව ඉන්නම් සර් ඕක පැහැදිලි කරගෙන යන්න ඇත්ත ඇටි ලකිනයි. ආයෙත් ප්‍රශ්න අවශ්‍ය නැහැ.
එහෙම බෑ එහෙම බෑ. ඕකේ. මේ මම නිවේනේ හොයන්න ඕන ඕගොල්ලෝනේ.
නැත්නම් මේ දකින්න ක්‍රමවේදී.